SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අද මේ වෙනකොට ලෝකයේ තියෙන උණුසුම්ම කාරණා මොනවාද? අපි විමසා බලමු සුපුරුදු පරිදි ලෝවට අපේ නිත්‍ය විශේෂාංගයේ සිකුරාදා දවසට සුවිශේෂී වෙන මේ කරතවයට සුපුරුදු ලෙසින් දැන් මේ සාකච්ඡාවේ නියැලෙන්නට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
දැන් මේ වෙනකොට කාරණා කිහිපයක් තියෙනවා අපිට කතා බහ කරන්න. ඒ වගේම අපි මේ විශේෂාංගයෙන් මේ ගෙවිලා ගිය සතියේ සුවිශේෂතා පිළිබඳවත් කතා බහ කරනවා. මුලින්ම කතා බහ කරමු මේ වෙනකොට ට්‍රම්ප් ගැන ඇති වෙලා තියෙන තවත් අලුත් කතාවක්. එංගලන්තයේ අති දක්ෂිණාංශික පිරිසක් විසින් අන්තර්ජාලයට එක් කරන ලද වීඩියෝ පටහර හා මේ මුස්ලිම් විරෝධී යම් යම් ප්‍රකාශනිකුත් කිරීමට ගිහිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් යම් මතභේදයක් ඇති කරගෙන තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සමගින් දෙන්න අතර මේ මුස්ලිම් අන්තවාදයට යම් ප්‍රකාශනිකුත් කිරීම හා සම්බන්ධව මතභේදාත්මක ට්විටර් පණිවිඩ නිකුත් වෙමින් පවතිනවා. මේක මේ වෙනකොට ලෝකයේ අවධානයට ලක් වෙලා තියෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තිත් එක්ක කල්පනා කළාම ඔහු කරන මෙවැනි වූ දෑ පිළිබඳව ලෝකයේ අවධානය ඉතාමත් ඉක්මනින් යොමු වෙන නිසා අමල් අපි මේ කතාව පටන් ගනිමු. ඇයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වගේ මේ වීඩියෝ පටවලට ට්වීට් කරන්න ගියේ කියන තැනින් මොකද්ද මේ සිදුවීම? මොකද්ද මේ වීඩියෝ පට කියන තැනින්?
මේ වීඩියෝ පට නිකුත් කළ තිබුණේ බ්‍රිතාන්‍යයේ අන්තවාදී සුදු ජාතික බ්‍රිටන් ෆස්ට් කියන කණ්ඩායමක් විසින්. ඔවුන් කරපු මේ වෛර සහගත ප්‍රකාශයන් නිසා බ්‍රිතාන්‍ය නීති අනුව ඔවුන් දැනටමත් සිරබත් කමින් සිටින පිරිසක්. ඉතින් ඒ අයගේ වීඩියෝ පට තුනෙන් එක වීඩියෝ පටයක් තිබුණා ඉස්ලාමීය කණ්ඩායමක් විසින් පිරිමි දරුවෙක්ව ඊජිප්තුවේ ගොඩනැගිල්ලක උඩතට්ටුවේ ඉඳලා බිමට තල්ලු කරලා ජීවිතක්ෂයට පත් කරන රූපයක්. තව එකක් තිබුණා නෙදර්ලන්තයේ ආබාධිත ළමයෙකුට මුස්ලිම් වරයෙක් බිම දාගෙන පහර දෙන රූප රාමුවක්. තුන්වන රූප රාමුවේ තිබුණේ මරියතුමියගේ පිළිමයකට මුස්ලිම් පූජකවරයෙක් කඩා බිඳ දැමීමේ වැඩපිළිවෙලක්. ඉතින් මේ රූප රාමු පිළිබඳ මේවා ඇත්තටම සත්‍යද නැත්ද කියන කාරණාව ගැන සොයන්නටත් කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ට්විටර් පණිවිඩය හරහා මේවා නැවත විකාශය කිරීම සුදු අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාවන් අනුමත කිරීමක් හැටියට තමයි ලෝකයේ හුඟක් අය මේ වෙනකොට ඒ අදහස් දක්වලා තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තෙරේසා මේත් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ව විවේචනයට ලක් කරේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඔහු මේ රූපරාමු නැවත තමන්ගේ ට්විටර් පණිවිඩය ඔස්සේ ලබා දෙන්නට හේතු වුණේ මේක ඇත්තටම දැන් ඇමරිකාව මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒ වගේම යුරෝපයත් මේ විදිහට ඉස්ලාමීය අන්තවාදයට ගොදුරු වෙලා ඉන්න අවස්ථාවක ඔහු මේ ප්‍රශ්නයට ලෝකයේ අවධානය යොමු කිරීම සඳහා මේ විදිහට තමන්ගේ ට්විටර් පණිවිඩය හරහා මේවා නැවත ලබා දුන්නයි කියලා.
ඔව්, එතකොට දැන් මේ ක්‍රියාවන් සිදු කරපු පුද්ගලයන්ට නීත්‍යානුකූලව දඬුවම් ලැබිලා තියෙනවද? ඔවුන් කවුද ඇත්තටම?
ඔව් දිලක්ෂ, ඇත්තටම දැන් මේකේ අසාමාන්‍ය කරුණු කීපයකුත් සිද්ධ වුණා. එකක් තමයි වොෂින්ටන් වල තියෙන නෙදර්ලන්ත තානාපති කාර්යාලය විසින් ඉක්මනින් මේ පිළිබඳ ප්‍රතිචාරයක් ලබා දුන්නා. ඔවුන් කිව්වා මේ නෙදර්ලන්තයේ ආබාධිත ළමයෙකුට මේ විදිහට හිරිහැර කරන රූප රාමුව සත්‍යක්. නමුත් මේ ආබාධිත දරුවාට හිංසා කරන ඒ අනෙකුත් පුද්ගලයා ඔහුත් ඇත්තටම නෙදර්ලන්තයේ උපතලත් නෙදර්ලන්ත ජාතිකයෙක්. ඔහුට මේ වෙනකොටත් නෙදර්ලන්ත නීතිය අනුව දඬුවම් කරලා ඔහු සිර දඬුවමක් දැනටමත් විඳලා තියෙන්නේ කියලා. දැන් අර දෙවන රූප රාමුවක තිබුණා ඊජිප්තුවේ උස ගොඩනැගිල්ලක ඉඳලා පිරිමි දරුවෙක්ව බිමට තල්ලු කරනවා. ඒක ගැන මාධ්‍ය සොයාගෙන තිබුණා ඇත්තටම මෙවැනි සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ පිරිමි දරුවාව උඩතට්ටුවේ ඉඳලා බිමට තල්ලු කරපු පුද්ගලයා මේ වෙනකොට උසාවි ඉදිරියට ගෙනහිල්ලා ඔහුට මරණ දඬුවම නියම වෙලා පසුව ඒ මරණ දඬුවම මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොටම දිලක්ෂ, අර තුන්වෙනි කාරණාවක් තිබුණා මරියතුමියගේ පිළිමයකට හානි කරන එක. ඒක ඇත්තටම එවැනි දෙයක් සිදු වුණාද නැද්ද කියන කාරණාව ඒක තාම තහවුරු කරගෙන නැහැ.
හොඳයි, දැන් ඒත් එක්කම මේ මෑත කාලීනව ඔස්ට්‍රේලියාවේත් යම් කිසි වූ සමීක්ෂණයක් කරලා තිබුණා. ඉන් හෙළිදරව් වෙලා තියෙනවා 25% ඔස්ට්‍රේලියානුවන් මුස්ලිම් වරුන්ට අකමැතියි කියලා. අකමැති වෙන්න හේතු මොනවද කියලාත් හොයාගෙන තියෙනවා. ඒ සම්බන්ධව වෙන ලිපියක් අපි අපේ වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙනවා. www.sbs.com.au/sinhalese/webadiviyata යන මේ ලිපිය කියවලා ඔස්ට්‍රේලියාවේ තියෙන තතු විත්ති දැනගන්න මේ සම්බන්ධව ඔබට පුළුවන් වේවි. අපි මීළඟට යනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේම වැඩිමහල් දියණිය, ඒ කියන්නේ ඉවංකා ට්‍රම්ප් පිළිබඳව කතා බහ කරන්න. ඇගේ ඉන්දියානු සංචාරයේ පසුගිය සතියේ පුරාම ලෝක අවධානය ඉන්දියාව වෙත යොමු වීමට සමත් වෙලා තිබුණා. ඉවංකා ට්‍රම්ප් ගිහිල්ලා මොකද කළේ? ඇය කොයි වගේ බලපෑමක් ඇති කරන්න සමත් වුණාද මේ ඉන්දියානු සංචාරයේ හරහා ඉන්දියාව තුළ කියන කාරණාවත් අපි කතා බහ කරමුම.
දිලක්ෂි, මේක ඇත්තටම ඉවංකා ට්‍රම්ප්ගේ ප්‍රථම වැඩිම අවධානයක් යොමු වෙච්ච ප්‍රධානම විදේශ සංචාරය හැටියට හඳුනන්නට පුළුවන්. මෙතනදී ඇය හයිඩ්‍රබාඩ් නුවර තිබිච්ච සමුළුවකට සහභාගී වෙලා මේ සමුළුවේ අරමුණ වුණේ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් වැඩි කාන්තා දායකත්වයක් ලබා ගැනීම අරමුණු කරගෙන. ඉතින් මේ සමුළුවේදී ඇයගේ ප්‍රධාන තේමාව වුණේ විශේෂයෙන්ම දියුණු වන රටවල්වල කාන්තාවන්ට දැනට තියෙනවට වැඩි අවස්ථා ප්‍රමාණයක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලබා ගැනීමයි. ඉතින් ඒ පිළිබඳව ඇයට සුබ ප්‍රතිචාරයක් ලැබුණයි කියලා වාර්තා වෙනවා. ඒකම ඇයගේ මේ සමුළුව විවෘත කිරීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි පැමිණ සිටියා. විශේෂයෙන්ම ඉන්දියාව බැලුවොත් උපාධි ලබාගත්තු කාන්තාවන්ගෙනුත් 3/1 පමණ පිරිසක් විතරයි මේ වෙනකොට නිසි රැකී රක්ෂාවල නියැලෙන්නේ. ඒ හින්දා මීට වඩා කාන්තාවන්ට රැකී රක්ෂා අවස්ථාවන් තිබිය යුතුයි කියන කාරණාව තමයි මේ සමුළුවේ නිස්මතු වුණේ.
ඒත් එක්කම තවත් සංචාරයක් පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. ඒ තමයි අති උතුම් පාප් වහන්සේ මියන්මාරයේ සංචාරයක නියැලුණා. විශේෂයෙන්ම මේ සංචාරය දෙස් විදෙස් ආකර්ෂණය ලබා ගැනීමට සමත් වුණා. ඔබ දන්නවා මියන්මාරයේ මේ රොහිංයාවරුන් සම්බන්ධව දැඩි අවධානයක් යොමුලා තියෙන කාලවකවානුවක රොහිංයාවරුන්ට අනෙකුත් ජාතීන්ගෙන් සිදුවන තාඩන පීඩන පිළිබඳව කතා බහ කරන වකවානුවක පාප්තුමන් මේ සංචාරය හරහා අවිහිංසාවේ පණිවිඩය, ආදරය, දයාව, කරුණාවේ පණිවිඩය ලබා දීම පිළිබඳව අන්තර්ජාතික අවධානය දැඩි ලෙසින් යොමුලා තිබුණා. එතුමන්ගේ සංචාරය හරහා මියන්මාරයේ කොයි වගේ කතා බහක්ද ඇති වෙලා තිබුණේ? ලෝක අවධානය කොයි මට්ටමකින්ද තිබුණියම?
දිලුක්ෂ, අතර මේ පාප් වහන්සේගේ සංචාරය කවුරුත් බලාපොරොත්තු වුණා. දැනට මියන්මාරයේ තියෙන ප්‍රධානම ප්‍රශ්න වෙලා තියෙන මේ රකින් ප්‍රාන්තයේ රොහිංයාවරුන් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අර්බුදය ගැන සාකච්ඡාවකට ලක් වෙයි කියලා. නමුත් මේ සංචාරයේ විශේෂම කාරණාව වුණේ පාප් වහන්සේ ඔහුගේ දේවමෙහෙයකදීවත් එහෙම නැත්නම් අනිකුත් කතාබහවලදීවත් මේ රොහිංයා කියන වචනය කිසිම අවස්ථාවක පාවිච්චි කරේ නැහැ. ඔහු ප්‍රවේශම් වුණා මේ පිළිබඳ කතා නොකර හිටින්නට. මොකද මියන්මාරයේ බලධාරීන් ඉතාමත්ම සංවේදී මේ ප්‍රශ්නේදී. ඔවුන් ඇත්තට පිළිගන්නත් කැමති නැහැ මේ රොහිංයා කියලා වෙනම ජාතියක් තමන්ගේ රටේ ඉන්නවයි කියලා. මොකද මියන්මා බලධාරීන් හැමතිස්සෙම කියා සිටින්නේ මේ රොහිංයා කියලා කියාගන්නා පුද්ගලයන් ඇත්තටම බංග්ලාදේශයෙන් පැමිණ පිරිසය. ඔවුන් මියන්මාරයේ පුරවැසියන් නෙවෙයි, ඔවුන් ඇත්තටම සිටිය යුත්තේ බංග්ලාදේශයේ කියලා. මේ වෙනකොට 106ක් විතර වෙන ප්‍රමාණයක් රොහිංයාවරු බංග්ලාදේශයේ සරණාගත් කඳවුරුවලට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ කිසිවක් ගැන පාප් වහන්සේ සඳහනක් කරේ නැහැ. නමුත් ඔහු ඇත්තටම බෞද්ධ නායකයන්, ඒ වගේම භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරා මේ කරුණාව, දයාව, ඒ කියන්නේ බුදු ධර්මයේ උගන්වන ඒ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ඒ අවධානයක් යොමු වීමේ අවශ්‍යතාවය පාප් වහන්සේ ඔහුගේ ඒ දේව මෙහෙයදී සහ අනෙකුත් රටේ දේශපාලන බලවතුන් සමග කරපු කතාබහයේදී ඒව පිළිබඳ අවධානයක් යොමු කළා.
අපි තවත් මේ මුස්ලිම්වරු පිළිබඳව අවධානයට ලක් කරද්දී මේ මුස්ලිම් ප්‍රශ්නය හා සම්බන්ධව ලෝකයේ පුරාම පැනනැගෙමින් පවතින යම් යම් වාතාවරණ ඛේදවාචක කතාබහ පිළිබඳව කතාබහ කරද්දී ඊජිප්තුවේ පසුගිය සතියේදී සිදුවුණු ඛේදවාචකයක් අමතක කරන්නට බෑ. මුස්ලිම් දේවස්ථානයක යාච්ඤාවේදී සිටි පිරිසක් වෙත එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් 300කට අධික බැතිමතුන් පිරිසක් මිය ගියා. මේනුත් විශාල සංඛ්‍යාවක දරුවන් කියලා තමයි වාර්තා වුණේ. අමල්, අපි මේ විශේෂාංගය විකාශය කරාට පස්සේ අනතුර තමයි මේ සිදුවීම සිදුනේ. සමස්ත ලෝකයේම සතියක් විතර කල් යනකම් මේ ඛේදවාචකයේ පිළිබඳව විටින් විට තොරතුරු වාර්තා කරමින් තිබුණා. ඇත්තටම මෙහි වගකීම මේ වෙනකොට කවුද බාර අරන් තියෙන්නේ? මේ ප්‍රහාරයේ අරමුණ මොකක්ද? මේ වෙනකොට මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද? අපි ඒ පිළිබඳවත් මේ ළඟට කතා බහ කරමු.
දිලක්ෂි, මෙතන ඊජිප්තුවේ ඔබ කිව්වා වගේම මෑත කාලයේ ඇතිවෙච්ච දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය හැටියට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. 300කට අධික පිරිසක් මේකෙන් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ එක්කම තවත් සුවිශේෂ කාරණාවක් තමයි මේක ඇත්තටම මුස්ලිම් දේවස්ථානයක මුස්ලිම් භක්තිකයන් තමන්ගේ යාඥාවල යෙදී ඉන්න අවස්ථාවේදී තමයි මේ විදිහේ ප්‍රහාරයක් එල්ල වෙන්නේ. මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා, මේ IS සංවිධානය එහෙම නැත්නම් ඒ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මේ විදිහට තවත් මුස්ලිම් ජාතිකයන් මොකද මේ විදිහට ප්‍රහාර එල්ල කරන්න කියලා. ඇත්තටම මේ මුස්ලිම් දේවස්ථානය මේ සුෆි, එහෙම නැත්නම් මධ්‍යස්ථ මුස්ලිම් ධර්මයක් අදහන එවැනි පිරිසකට තමයි මේ ප්‍රහාරය එල්ලවලා තියෙන්නේ. මේ අන්තවාදී කණ්ඩායම් මේ මුස්ලිම් භක්තිකයන් ගෙනුත් ඒ මධ්‍යස්ථ පිරිස්වලට තියෙන ඔවුන් එක්ක තියෙන විරසක මේ ප්‍රහාරයෙන් පිළිඹිබු වෙන බව තමයි පෙනී යන්නේ. ඊට අමතරව මේ මුස්ලිම් දේවස්ථානයේ පිහිටි ප්‍රදේශයේ මුස්ලිම් භක්තිකයන් මේ වෙනකොට ඊජිප්තු හමුදා වලට විශේෂයෙන්ම IS සහ IS සංවිධානයට සම්බන්ධ ඒ අන්තවාදී කොටස් වලට එරෙහිව කෙරීගෙන යන මෙහෙයුම් වලට හමුදාවට සහාය ලබා දුන්නයි කියලා. ඉතින් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙක් මේ වෙනකොට ඒ වගකීම බාරගත්තේ නැති වුණාට ඊජිප්තුවේ රජයත් ඒ වගේම අනිකුත් බලධාරිනුත් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ මේක IS සංවිධානය විසින් මේ සයිනායි ප්‍රදේශයේ කරපු ප්‍රහාරයක් හැටියට හඳුන්වලා මේ වෙනකොට ඊජිප්තු හමුදා විසින් හමුදා මෙහෙයුම් තවත් උත්සන්න කළා කියලා ඊජිප්තු බලධාරීන් මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා.
ලෝකයේ සිදුවන දේ අපි මේ විදිහට කතා බහ කරනවා. මේ සිදුවීම් ලැබෙන සතිය වෙනකොට අතීත සිදුවීම් බවට පත් වෙනවා. හැබැයි ලෝකයේ සිදුවන අතීත සිදුවීම් කවදාවත් මැකිලා යන සිදුවීම් නෙමෙයි. ඒවා යලි යලිත් කරලියට පැමිණෙමින් යම් යම් පුවත් මවමින් තියෙන්නේ. ඉතින් අපි මෙහිදී අවධානයට ලක් කරන්න කැමතියි පසුගිය සතියේදී අපි පුළුල් වශයෙන් කතා බහ කරපු මාතෘකාවක් පිළිබඳව. ඔබට මතක ඇති අපි කතා බහ කළා යුගොස්ලාවියාවේ පැවති සිවිල් යුද්ධය පිළිබඳව. ඒකට හේතු වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ යුගොස්ලාවියාවේ පැවති සිවිල් යුද්ධයේදී මානව හිමිකම් කඩවීම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව සර්බියානු අණදෙන නිලධාරීවරයෙකු වන රැඩ්කෝ මැඩික් වෙත ජීවිතාන්ත සිරදඬුවමක් ලබා දීමේ සිදුවීමත් එක්ක. ඔබට මේ සාකච්ඡාව මගහැරුණා නම් පසුගිය සතියේ අපේ ලෝ වටා විශේෂාංගයට සවන් දෙන්න. යුගොස්ලාවියානු යුද්ධයේ අතීත තතුවිත්තිත් දැනගෙනම ඔබට අවබෝධයෙන් යුක්තව මේ කතාවට සවන් දෙන්නට හැකියාවක් ලැබේවි. මේ වැඩසටහනින් අනතුරුවත් මගහැරුණා නම් යන්න අපගේ වෙබ්අඩවියේ තියෙනවා පසුගිය සතියේ සාකච්ඡාව. එහිදී අපි කතා බහට ලක් කළා මේ යුගොස්ලාවියාවේ පැවති සිවිල් යුද්ධයේදී රටවල් ගණනාවකට මේ යුගොස්ලාවියාව කැඩිලා ගියා. එහිදී බොස්නියාව, සර්බියාව, ක්‍රොයේෂියාව, ඇල්බේනියාව, ස්ලෝවිනියාව වගේ රටවල් අපිට මෙහිදී හඳුනන්නට පුළුවන්. නමුත් අමල් මට මතකයි ඔබෙහිදී සඳහන් කළා මේ ජනාධිපති ටිටෝ තමයි යුගොස්ලාවියාව එකම දජයක් යටතේ පවත්වා ගන්නට හැකියාවක් ලැබුණ අවසාන ජනාධිපතිවරයා කියලා. ඉන් අනතුරුව මේක කැලි කැලි වලට කැඩිලා ගියා. මේ සිවිල් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම හා සම්බන්ධව වන යම් යම් නිලධාරීන්ට දඬුවම් ලබා දීම පිළිබඳව මේ දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙනවා. පසුගිය සතියේදී සිදුවුණු රැඩ්කෝම් ලැඩික් වෙත ලබා දුන්න ජීවිතාන්ත සිරදඬුවමත් එක්ක. දැන් අද වෙනකොට තවත් අපූරු සිදුවීමක් වාර්තා වෙනවා. ක්‍රොයේෂියානු ආරක්ෂක ප්‍රධානියෙක් තමන්ගේ අවසාන නඩු ඉන්දුව ලබා දුන අවස්ථාවේදී ඒත් මේ යුගොස්ලාවියානු යුද්ධය හා සම්බන්ධව වන සිදුවීමක් තීන්දුව ලබා දෙන අවස්ථාවේදී එය පිළිගැනීමට නොහැකිව ඔහු වසපානය කරනු ලැබුවා. මේ සිදුවීම ජාත්‍යන්තරව පුළුල් වශයෙන් කතාබහට ලක් වෙමින් තියෙනවා මේ දවස්වල. දැන් මේ අලුතෙන් මේ වසපානය කරලා තමන්ගේ දඬුවම විඳින්නට අකමැත්තෙන් ජීවිතය හැරගිය මේ පුද්ගලයා කවුද? ඔහුගේ මොකක්ද වුණු චෝදනාව මේ යුගොස්ලාවියානු යුද්ධය සම්බන්ධව?
දිලුක්ෂි, මේ ස්ලොබදාන් ප්‍රේලියක් කියන අවුරුදු 72 දැනට අවුරුදු 72 වියේ හිටපු ඒ හමුදා නිලධාරියා ක්‍රොයේෂියාවේ හමුදාව බාරව හිටපු ප්‍රධානියෙක් තමයි. ඔහුට ඇත්තටම මීට කලින් මේ යුගොස්ලාව පිළිබඳ ඇති කරපු ඒ යුද අධිකරණයෙන් අවුරුදු 20ක හිරදඬුවමක් නියම කරලා තිබුණා. ඔහුට තිබිච්ච චෝදනාව තමයි ක්‍රොයේෂියාවේ ඒ හමුදා නිලධාරියා හැටියට කටයුතු කරන අතරතුරේදී මුස්ලිම් වරුන් සම්බන්ධයෙන් ඔහු ගත්ත ක්‍රියාමාර්ගයේ ඒ එක්කම ඔහු හමුදා මෙහෙයුම් දියත් කරද්දී සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන යුද මෙහෙයුම් දියත් කරයි කියන චෝදනාවට ඔහු වරදකරු වෙලා තිබුණා. අතර මේක ටිකක් සංකීර්ණයි දිලුක්ෂි. නමුත් මේ මුල් අවස්ථාවේදී මේ බොස්නියන් ක්‍රොයේෂියානුවන් සහ බොස්නියන් මුස්ලිම් වරුන් අතර සන්ධානයක් ඇති වෙලා තිබුණා. බොස්නියන් ක්‍රොයේෂියන් කට්ටියත් ඒ වගේම බොස්නියන් මුස්ලිම් වරුනුත් සර්බියන් වරුන්ට විරුද්ධව කටයුතු කළා. නමුත් පසු කාලයේදී මේ බොස්නියන් ක්‍රොයේෂියන් වරුන් සහ ඒ බොස්නියන් මුස්ලිම් වරුන් ඔවුන්ගේ විරසකයක් ඇති වුණා. ඒ විරසකේ ඇති වුණාට පස්සේ ක්‍රොයේෂියා කියන ප්‍රදේශයේ සිටින මුස්ලිම් වරුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කිරීම සඳහා තමයි ස්ලොබදාන් ප්‍රෙලික් ඔහුගේ හමුදාව මෙහෙයුවේ කියන චෝදනාව තියෙනවා. ඉතින් ඇත්තටම මේ ජනවාර්ගික සංහාරයක් ඇති කිරීමේ චෝදනාව තමයි මොහොතත් ඇති වෙලා තිබුණේ. යුගොස්ලාවියාව තනි රටක් හැටියට තියෙනකොට ඒ රටේ තිබිච්ච වෙන වෙන කොටස් අපි කියන මේ බොස්නියාව, ක්‍රොයේෂියාව කියන ඒ වගේ ප්‍රාන්ත වගේ හැටියට තිබිච්ච ප්‍රදේශ ඒවායේ සිටපු මුස්ලිම් වරුන් එම ප්‍රදේශවලින් එළවලා ඔවුන් වෙනම තැනකට සිටිය යුතුයි කියන ආකාරයෙන් තමයි ඒ ප්‍රදේශවල ඒ ජනවාර්ගික කොටස් වලට අයත් හමුදා නිලධාරීන් කටයුතු කළේ තමන්ගේ ප්‍රදේශවලින් මුස්ලිම් ජනතාව පලවා හැරීමට. ඉතින් ඒවා සම්බන්ධයෙන් තමයි මේ යුගොස්ලාවියාව සම්බන්ධයෙන් ඇති කරපු ඒ යුද අධිකරණය 161 දෙනෙක් මේ විදිහට අධිකරණය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඬුවම් දීලා තිබුණා. යුද අධිකරණයේ ඉදිරියේ වසබීලා තමන්ගේ ජීවිතේ නැති කරගත්ත පුද්ගලයා, ඔහු ඇත්තටම මීට කලින් අවුරුදු 20කට හිරේට නියම වුණා. ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙන අවස්ථාවේ තමයි ඔහු මේ විදිහට වසකුප්පියක් පානය කරේ. ඉතින් මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද මේ මෙතරම් ආරක්ෂාවක් තියෙන එක්සත් ජාතීන්ගේ අධීක්ෂණ යටතේ තියෙන මේ යුද අධිකරණයට කොහොමද කවුරු හරි මේ විදිහට මේ වසකුප්පියක් ගෙනාවේ කියලා. ඉතින් ඒ පිළිබඳව දැන් වැඩි පරීක්ෂණයක් තියෙනවා. නමුත් කෙසේ වෙතත් මේ යුගොස්ලාවියාව සම්බන්ධයෙන් ඇති කරපු ඒ යුද අධිකරණ ක්‍රියාවලිය මේකෙන් අවසානයකට පත් වෙනවා.
මේ පුද්ගලයා මේ යුද අධිකරණයේ මේ තීන්දුව ලබා දෙනකොට වසපාණය කරපු ඒ ආකාරය දැක්වෙන ඒවා පටිගත වුණු ඒ වීඩියෝ පට අන්තර්ජාතික මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. SBS සිංහල වෙබ් අඩවියට යන්න මේ විස්තරෙත් එක්ක මේ වීඩියෝ පටයත් ඔබට බලා ගන්න පුළුවන් අවශ්‍ය නම්. අද දවසේ කතාව නිමාවට පත් කරමු කොරියානු අර්ධද්වීපයට අවධානය යොමු කරමින්. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවා ඇමරිකාව ඉලක්ක කරමින්. ඔවුන් කියන්නේ ඇමරිකාවේ ඕන ප්‍රදේශයකට දැන් ප්‍රහාර එල්ල කරන්න උතුරු කොරියාවට ශක්තිය තියෙනවා කියලා. ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සංචාරයක නියැලෙනවා. ඉතින් මේ සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වැදගත් වන කොටස දකුණු කොරියාවෙන්, අන්තර්ජාතිකව අපි කොයි කාටද වැදගත් වන කොටස උතුරු කොරියාවෙන් අපි දැනගන්නට කැමැති අලුත්ම තොරතුරු විදිහට අමල් මොනවද මේ කාරණා දෙක සම්බන්ධයෙන් අලුතින්ම අපිට දැනගන්න තියෙන්නේ?
ක්ෂත්‍රම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දකුණු කොරියාවේ සංචාරය කරන අවස්ථාවේදී තමයි මේ විදිහට උතුරු කොරියාව ඔවුන්ගේ අලුත්ම අන්තර්මහද්වීප මිසයිලය අත්හදා බැලුවේ. මේ අත්හදා බැලීමත් එක්කලා උතුරු කොරියාව ප්‍රකාශයට පත් කළා ඔවුන්ට දැන් හැකියාව තියෙනවයි කියලා ඇමරිකාවේ ඕනෑම ප්‍රදේශයකට ඉලක්ක කරලා ඒ ප්‍රහාරයක් දියත් කරන්නට. ඒ එක්කම ඔවුන්ගේ මේ මිසයිලයේ න්‍යෂ්ටික අවියක් රැගෙන යාමේ ඒ හැකියාවත් මෙතනට තියෙනවයි කියලා. මේ වෙනකොට දිලුක්ෂ ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති හැටියට කටයුතු කරන නිකී හේලි අනතුරු ඇඟවීමක් කරා උතුරු කොරියාව මේ විදිහට තමන්ගේ ආයුධ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා නම් උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා. යුද්ධයක් ඇති වුණොත් උතුරු කොරියාවේ ඒ මුළු පාලන තන්ත්‍රයම විනාශ මුඛයට පත්වෙනවයි කියන ඒ අනතුරු ඇඟවීම කළා. මේ කොරියානු සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කොරියානු ජනාධිපතිවරයාත් එක්ක ද්විපාක්ෂික සාකච්ඡා අවසානයේදී දෙරට අතර තියෙන ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පිළිබඳව එකඟතාවයක් ඇති වුණා. දැනට ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙන ඩොලර් මිලියන 300ක ණය ප්‍රමාණයක් මේක මිලියන 500 දක්වා වැඩි කිරීමට දකුණු කොරියාව එකඟතාවය පළ කරලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවෙන් සහභාගී වෙනවා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ, ඒ වගේම විදේශ වෙළඳාම් සම්බන්ධයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම. ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන ශ්‍රී ලංකාව සමග තියෙන ඒ ද්විපාක්ෂික වෙළඳාම වැඩි කර ගැනීම වගේම ශ්‍රී ලංකාවට කොරියාවේ ලැබෙන රැකියා අවස්ථා වැඩි කර ගැනීමත් මේ සංචාරයේ අරමුණක් වුණා. ඒ පිළිබඳවත් සාකච්ඡා පැවැත්වුවා.
මේ ගෙවිලගේ සතියේ ලෝකයේ උණුසුම සිදුවීම් බවට පත්වුණේ ඔවැනි වූ සිදුවීම්. අපි ඔබට ආරාධනා කරනවා මග හැරුණා නම් නැවත වතාවක් සමන් දෙන්නට පුළුවන් වෙබ් අඩවියට යන්න වැඩසටහන අහවරුණාට පස්සේ. සුපුරුදු ලෙසින් විශේෂාංගයට සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අමල් එහෙමනම් හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂ.